ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ 40 වෙනි අධිකාරිය මහජන ආරක්ෂා ආරක්ෂක පනති ආඥාපනිත 12 වෙනි වගන්තියෙන් මා වෙත පැවරුණු බලතල ප්‍රකාර මහජන සාමය පවත්වා ගැනීම සඳහා වන අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් පළමෙනි උපලේඛනයේ නිශ්චිත කොට දක්වන සන්නද්ධ හමුදාවල් සියලුම සමාජිකයන් එහි දෙවැනි උපලේඛනයේ නිශ්චිත කොට දක්වන ප්‍රදේශවල මහජන සාමය පවත්වා ගැනීම සඳහා කැඳවන බවට ආඥාවක් නිකුත් කොට ඇත. ඒ අනුව උක්ත ආඥාපනිතයේ 2:21 වගන්තිය සමග කෙවිය යුතු 2:03 වගන්තිය ප්‍රකාරව බව පාර්ලිමේන්තු වෙත මෙයින් දැනුම් දෙන ලැබේ. ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ජනාධිපති. නිවේදනයේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 125 විධිවිධාන ප්‍රකාරව 9 පාර්ලිමේන්තුව සඳහා සම්බන්ධීකරණ කාරක සභාව කථානායකවරයාගේ සභාපතිත්වය ඇතුව නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සහ ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, අමාත්‍යාංශී උපදේශක කාරක සභාව, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව, උසස් නිලතල පිළිබඳ කාරක සභාව සහ පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාව යන කාරක සභාවල සභාපතිවරයන්ගෙන් සමන්විත මා විසින් පත් කරනු ලැබේ. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍ය මහතා මුදල් අමුතුම.
ගරු කථානායකතුමනි, 2004 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන ණය සක්ෂම සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2018 වර්ෂය සඳහා ජාතික රුධිර මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා මුදල් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ය සභාවේදී මුල් කරගෙන මම යෝජනා කරමි. 2019 වර්ෂය සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. රජයේ ගිණුම් පිළිබඳ කාර්ය සභාවේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද වාර්තාවේ කඳුරට නම ගම්මන කටිතල පහසුකම් ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනුලබු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා රජයේ ගිණුම් පිළිබඳ කාර්ය සභාවේ තියෙන විකෘතියයි මම යෝජනා කරමි. 1974 අංක 35 ධාරණ රේගු සංශෝධන පනතින් සහ 1988 අංක 84 ධාරණ රේගු සංශෝධන පනතින් සංශෝධිත 235 අධිකාරී වන රේගු ආඥාපනතේ 19 ආ වගත් යටතේ තීරිබදු ඉවත් කිරීම සම්බන්ධ මුදල් අමාත්‍ය විසින් සාදන ලදුව 20/21 ජනවාරි 29 දින ඇති අංක 2212 ඇලීරක් 41 ධාරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකර ලද නියමය ගරු කථානායකතුමනි මම ඉදිරිපත් කරමි.
ගරු ජනමාධ්‍ය අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2018 වර්ෂ සඳහා සීමා සහිත ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා ජනමාධ්‍ය පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ය සභාවේදී මුල් යුතුයයි මම යෝජනා කරමි.
විදුලි බලය අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ඉදිරිබල කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ය සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු ජල සම්පාදන අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2018 වර්ෂ සඳහා ජාතික ජල සම්පාදන ජලාපවාහන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ය සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු ඇමිනි කර්මාන්ත අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2018 වර්ෂයේ සඳහා වන ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව වැවිලි කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු අධිකරණ අමාත්‍යතුමා,
ගරු ස්පීකර්, I present the order made by the Minister of Justice under Section 7(2) of the Code of Criminal Procedure Special Provisions Act number 2 of 2013 and published in the Gazette Extraordinary 2207/6 of 23rd December 2020. I move that this order be referred to the Ministerial Consultative Committee on Justice. Thank you.
රජයේ මුදල් පිළිබඳ කාර්ය සභාවේ වාර්තාව එම වාර්තාවේ සභා වාර්තා අනුරූපී දර්ශන යාපාමැත්තමයි දෙපැත්ත.
අරු කතානායකතුමනි අප කාර්ක සභාව වෙත යොමු කරන ලද අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ වැටුප්පා දීමනා ප්‍රතිශෝධනය කිරීම සඳහා වන යෝජනාව සහ 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග සම්බන්ධයෙන්ව එකී කාර්ක සභාව වාර්තා මම ඉදිරිපත් කරමි.
විදුලි බල කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාවේ වාර්තා.
කතානායකතුමනි විදුලි බල කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාර්ක සභාව වෙත යොමු කරන ලද 2016 වර්ෂය සඳහා සීමා සහිත ලංකා විදුලි පුද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව ද 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන සභාවේ වාර්ෂික වාර්තාවද 2017 වර්ෂය සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ වාර්ෂික වාර්තාවද 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුනිත්ති බලශක්ති අධිකාරියේ වාර්ෂික වාර්තාව සහ 2018 වර්ෂය සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාවන් සියල්ල ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැනීම බඳුළු ගුණවර්ධන මැතිතුමා.
කරු කතානායකතුමනි පන්නිපිටිය එරිපිටිය 63 ඇලිරක් 6 දරන ස්ථානයේ පදිංචි පීආර් යටිගම්මන මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නුමි.
ජයන්ත සමරවීර මැතිතුමා පෙත්සම් 12යි. ජයන්ත සමරවීර මැතිතුමා
ගරු කතානායකතුමනි කතරගම පරණකන්ද පාර ලිපිනේ පදිංචි බීබි මංගලා ජයන්ති මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද කළුතර දකුණ මහයිනට යංගල කෝසල යන ලිපිනේ පදිංචි බීඩීඒ වීරසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද බදුරලිය හැඩිගල්ල ජනපද යන ලිපිනේ පදිංචි බීඑල් අභයපාල මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද දොඩංගොඩ රේන්දපොළ හන්දිය අංක 139-15 බී දරන ස්ථානයේ පදිංචි වීඩීඩී චාමින්ද මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද ගල්පාත බඩගොඩ මුල්කඩ කන්ද යන ලිපිනේ පදිංචි ඩීඑම් කමල් කුලසිංහ මහතාපගෙන් ලැබුණු පෙත්සමක්ද කළුතර දකුණ විලේගොඩ සංහිඳපුර අංක 178 දරන ස්ථානයේ පදිංචි ඩීඩබ්ලිව් මහින්ද ෆොන්සේකා මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද නුගේගොඩ නාලන්දාරාම පාර අංක 64 ඒ දරන ස්ථානයේ පදිංචි කින්ස්ලි ඩෝසන් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද කළුතර දකුණ බෝම්බවල බැන්ඩියවත්ත යන ලිපිනේ පදිංචි ඒ.එම්.එස්. කරුණාතිලක මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද ගල්පාත ලබුගම කිම්මන්තුඩාව පාර අංක 62 සී දරන ස්ථානයේ පදිංචි එන්.කේ. ගුණසේන මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද දොඩංගොඩ ගංගිම ශාන්ත හර්මන් ජනපද යන ලිපිනේ පදිංචි එස්.ඒ. සකුන්තලා දිල්හානි මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද පාන්දුර දිබ්බැද්ද අංක 2-1-79 දරන ස්ථානයේ පදිංචි ඩී.එල්. සීද සිල්වා මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද පාන්දුර කෙසල්වත්ත සංගබෝ මාවත අංක 77 සී දරන ස්ථානයේ පදිංචි ඩබ්ලිව්.සී. ජගත් ප්‍රනාන්දු මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නුමි.
මොහන් ප්‍රියදර්ශන සිල්ලා මැතිතුමා.
අර කතානායකතුමනි ගාල්ල මිනිද්දුව මොරිස් පාර අංක 39-23 දරන ස්ථානයේ පදිංචි ජීපීපි හේවාසම් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද ගාල්ල ආනංගොඩ විජයානන්ද මාවත චානු යන පදිංචි යූජී ගාමිණී මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නවා.
අනක හේරත් මැතිතුමා.
ගරු කතානායකතුමනි ප්‍රමුක්කන රෝහලපාර අංක 87-20 දරන ස්ථානයේ පදිංචි එලීෂා රාජපක්ෂ මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද ප්‍රමුක්කන යටගම පුවක්මොටේ අංක E-78-1 දරන ස්ථානයේ පදිංචි එච්.ආර්. හීන්බණ්ඩා මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද ගැටහැත්ත වෙළංගල් අංක 72-1 ඒ දරන ස්ථානයේ පදිංචි ජී.ඒ. අබේරත්න මහත්මාගෙන් ලැබුණු පෙත්සමක්ද මොරොන්තොට තැමිලිය කන්කීරී යන ලිපිනේහි පදිංචි ඩබ්ලිව්.ජී. සුමනරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමත්ද පිළිගන්න.
තිස්ස අත්තනායක මැතිතුමා.
කථානායකතුමනි, කොළඹ 6 කිරුළුපන බලපොකුණ පාරේ අංක 62 ස්ථානයේ පදිංචි පී ප්‍රේමලාල් පීරිස් මහතාගෙන් ලැබුණු පෙත්සමද, කඳාන කපුවාගාර පාරේ අංක 441 ඒ දරණ ස්ථානයේ පදිංචි පීවීඩී ලියෝ සම්සන් මහතාගෙන් ලැබුණු පෙත්සමද, උඩුගම්පල දොරණෑගොඩ අංක 125 ඒ එක ස්ථානයේ පදිංචි එස්.ඒ. අනුර ප්‍රියන්ත මහතාගෙන් ලැබුණු පෙත්සමද පිළිගන්වමි.
විජිත හේරත් මැතිතුමා.
ගරු කථානායකතුමනි, කටුවන තල්වත්ත ජයමිනි යන ලිපිනේ පදිංචි H.W. සමන් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, ඉඹුල්ගොඩ පහළ ඉඹුල්ගොඩ රෑනගල පාර අංක 54 ඇල ඉරක් 15 දරණ ස්ථානයේ පදිංචි M.G. පුංචිබණ්ඩා මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, රත්නපුර දම්බුලුවන මාරලිය තෙන්නකෝන් වලව්වේ පදිංචි නේමින්ද P.P.W. තෙන්නකෝන් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, පල්ලේවල බෝරුග්ගමුව අංක 64 දරණ ස්ථානයේ පදිංචි W.A.A.K.A. වික්‍රමසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
බුද්ධික පතිරණ මැතිතුමා.
ගරු කථානායකතුමනි, පංවිල ගල්පිහිල්ල රජයේ නිවාස අංක 7 දරණ ස්ථානයේ පදිංචි A.P.G.I.U. පුල් කුමාර මහතාගෙන් ලැබුණු පෙත්සමක්, මාතර තෙලිජ්ජවිල උඩුකාව පූජාවඩු ගොඩනැගිල්ල යන ලිපිනේ පදිංචි K.P. කරුණාදාස මහතාගෙන් ලැබුණු පෙත්සමක්, ගම්පහ ගණේමුල්ල කැන්දලියද්ද පාළුව නුගහේන පාර අංක 3G දරණ ස්ථානයේ පදිංචි R.N. තුෂාර කුලරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක්, කුරුණෑගල මීගමු පාර අලකොළදෙනිය යටිවැහැර කප්පෘකවත්ත අංක 12 දරණ ස්ථානයේ පදිංචි S.M. පියතිස්ස මහතාගෙන් ලැබුණු පෙත්සමක්, ගම්පහ කඩවත නුවර පාර අලිගහවත්ත අංක 62 ඇලිරක් 8 දරණ ස්ථානයේ පදිංචි සම්සන් කුමාර මහතාගෙන් ලැබුණු පෙත්සමක් වශයෙන් පෙත්සම් 5ක් පිළිගන්වමි.
ජයන්ත කැටගොඩ මැතිතුමා.
ගරු කථානායකතුමනේ, බුරලස්ගමුව නීලම් මාර අංක 158 ඒ 3 දරණ ස්ථානයේ පදිංචි සුනිල් සඳනායක මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, උණවටුන මාතර පාර අංක 153 එක දරණ ස්ථානයේ පදිංචි Y.L. ලීලවංශ මහතාගෙන් ලැබුණු පෙත්සමද පිළිගන්වමි.
හර්ෂණ රාජකරණ මැතිතුමා.
ගරු කථානායකතුමනි, ගම්පහ අකරවිට අංක 170 බී දරණ ස්ථානයේ පදිංචි නයනකාන්ති උපුල් කුමාරී හපුරණි මහත්මියගේ ලැබුණු පෙත්සම පිළිගන්වමි.
සම්පත් අතුකොරළ මැතිතුමා.
ගරු කථානායකතුමනි, අවුංගල්ල හෝටල් පාර සිරිසෙවණ ලිපිනේ පදිංචි සීපීද සිල්වා මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ලලිත් එල්ලාවල මැතිතුමා.
ගරු කථානායකතුමනි, බණ්ඩාරගම රයිගම පූජ්‍ය දියකඩුවේ ධම්මානන්ද හිමි මාවතේ නිමලා අංක 130 ඊ දරණ නිවසේ පදිංචි කොස්වත්තගේ සමන්ත පෙරේරා මහත්මාගේ පෙසම දිවච්ච.
ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මැතිතුමා.
ගරු කථානායකතුමනි, දමුල්ල කණ්ඩලම ඇරවුල හන්දිය අංක 20 දරණ ස්ථානයේ පදිංචි P.G. සෝමාවති මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු නලින් ෆර්නෑන්ඩෝ මැතිතුමා.
ගරු කථානායකතුමනි, ජායල දඬුගොබ අංක 548 සී දරණ ස්ථානයේ පදිංචි M. උදේනි පෙරේරා මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
චින්තක අමල් මැතිතුමා.
ගරු කථානායකතුමනි, ආනමඩුව මහ උත්සව මාවතගම අංක 286 දරණ ස්ථානයේ පදිංචි M.D. සුනිල් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, ආනමඩුව තෙන්නක්කුරියාව යන ලිපිනේ පදිංචි R.A.S. ගෝඨාභය රූපසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
ගරු යදාමිනි ගුණවර්ධන මැතිතුමා.
ගරු කථානායකතුමනි, අතුරුගිරිය මිලේනියම් සිටි කලාප අංක 2 අංක 657 දරණ ස්ථානයේ පදිංචි පී ලියනගේ මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු මන්ත්‍රීවරුන්, තමන්ගේ ආසනවල ඉඳගත්ත නම් හොඳයි, ඇවිල්ලා ඇතුළට ඇවිල්ලා තවත් සභා රැස්වීම් පවත්වනවා ඇතුළේ. මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. ඔව්.
දෙගත්කම කියන ගරු කතානායකතුමනි, ඉතාමත්ම වැදගත් කාරණාවක් නිසා මම මතු කරන්න අවසර ඉල්ලනවා. අධිකරණයේ තිබිච්ච නඩු අංක 0.0115517 DDV කියන කොළඹ අධිකරණයේ තිබිච්ච නඩුව, මේ නඩුව රුවා අනෝකිඩි සිල්වා සහ සමන් කාල් ජයසිංහ කියන දෙපාර්ශ්වය අතර තිබිච්ච නඩුව නියමිත වෙලා තිබුණේ ගරු කතානායකතුමනි ගන්න ජනවාරි මාසේ 21 වෙනිදා. නමුත් මේ නඩුව ඉතාමත්ම හදිසියේ නොවැම්බර් මාසේ 20 වෙනිදා කලින් කැඳවලා එක් පාර්ශ්වයකට වාසි සහගත වෙන තීන්දුවක් දෙනවා. ඊට පස්සෙන්දම මේ නඩුකාරතුමා ලෆීර් තාහිර් කියන නඩුකාරතුමා පළාත් පද මහාධිකරණයට උසස් වීමක් ලබනවා. එතකොට මේක හිතාමතාම අධිකරණ අමාත්‍යවරයා විසින් අධිකරණය තමන්ට ඕන විදිහට පාවිච්චි කරලා උසස් වීමක් ලබා දීමේ අල්ලසක් මත මේ නඩු තීන්දුව වෙනස් කිරීමක් කියන එක තමයි කියන්නේ. මේ ලංකාවේ නීතිඥවරයෙක්ගේ සම්බන්ධ කාරණාව. මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නීති හදන තැන. හැබැයි මේ නීති හදන තැන අපි වගකීමක් තියෙනවා මේ වගේ අධිකරණයේ හැල්ලුවට පත් කරන වැඩ
කරන්න. 27-2 පාර්ලිමේන්තුවට පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න හේෂා විතානගේ මැතිතුමා.
මම අහන කරු කතා නැහැ තුමනි.
ඔව් මරි
කාලනේ අහන්න ඕන දැන්නේ.
ඔව් මරි කර්මන්තෝ කියන්නේ.
ගරු කතානායකතුමනි, දැන් මනුස්ස නානාකාර මැතිතුමා මතු කරපු එක එහෙම යට ගහන්න නැපා ගරු කතානායකතුමනි. මේකට මේ පාර්ලිමේන්තු සභාවේ උත්තරයක් දෙන්න ඕන ගරු කතානායකතුමනි.
මේක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මෙතන මතු කරන ප්‍රශ්නයක් නෙමෙයි. හේෂා විතානගේ මැතිතුමා
මම අහන
ප්‍රවාහන මැතිතුමා උත්තර දෙන්න.
ඒ සඳහා වැය කරන මුදල කොපමණද? දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා රුපියල් මිලියන 10,915යි. තන්ත්‍රී පුද්ගලයන් සඳහා රුපියල් මිලියන 2,354යි. දාපනේ කරන දුම්රිය මැදිරි අලිත්වාට කර යළි දානට යෙදීම සහ පුරුත්තම කර ප්‍රධාන වශයෙන් රත්මනාන කර්මාන්ත ශාලාවෙන්ද ඒට බාහිර අලුත්වැඩක් කටයුතු තන්ත්‍රී පුද්ගලික ආයතන සිදු කරයි. තන්ත්‍රී පුද්ගලික ආයතන මගේ ක්‍රියාත්මක මගේ මැදිරි 200ක් අලුත් වැඩියක් කිරීමේ ව්‍යාප්තිය තවත් මැදිරි 100ක් දක්වා දීර්ඝතර මුදල් අමාත්‍ය අනුමැතිය ලැබී ඇත. 2021-2025 කාල සීමාව තුළ තවත් මැදිරි 200ක් පුරවත්ව සිදු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රය ඉදිරිපත් කළ අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, එමෙතුමාගේ පිළිතුරට අදාළව පළවෙනි අතුරු ප්‍රශ්න විදියට මා අහන්න කැමතියි. මේ දුම්රිය මැදිරි අලුත් වැඩියා කරලි වෙලා ධාවනයට එක් කිරීම ඉතාම වැදගත් කාර්යයක්, වැදගත් කාර්යයක්. මොකද අපේ රටේ විශේෂයෙන්ම පිටරටට ගලා යන විදේශ මුදල් ඉතුරු කර ගැනීමට මම හිතන්නේ ආර්ථිකයට හයියක් දීමට අවස්ථාවක් විදියට. මගේ පළවෙනි අතුරු ප්‍රශ්න විදියට ගරු ඇමතුමාගෙන් මම දැනගන්න කැමතියි, 2015ට පෙර තිබිච්ච මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයේ කාල සීමාවේ, 2015න් පස්සේ ආපු යහපාලන රජයේ කාල සීමාවේ සහ දැන් මේ දුම්රිය මැදිරි අලුත් වැඩියා කිරීම මොන ආකාරයෙන් සිදු වුණාද? ඒ කියන්නේ 15ට ඉස්සෙල්ලා කොච්චර විතර කරලා තියෙනවද? මං ගාව තියෙනවා මේ ඉලක්කම් ටික. ඒක නිවැරදි කියලා ඔබතුමාගෙන් දැනගන්න තමයි මට අවශ්‍ය වෙන්නේ. 2015 සහ 19 දක්වා, 19න් පස්සේ ඔබතුමාලා කොච්චර ධාවනයට යොදවලා තියෙනද කියලා කාරණාව දැනගන්න කැමතියි.
තමුන්නාන්සේ මේක වෙනම ප්‍රශ්නයක් හැටියට ඇහුවත් මට ඒකට උත්තර දෙන්න පුළුවන්. දැන් එකපාරට තමුන්නාන්සේ අහන ප්‍රශ්නෙට මට උත්තර දෙන්න පුළුවන් කමක් නැහැ. තමුන්නාන්සේට මම දුම්රිය දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කළේ උත්තරය තමුන්නාන්සේට ලැබෙන තරම් සන්න පුළුවන්.
ගරු කතානායකතුමනි, මම හිතනවා එතුමා අමාත්‍යවරයා විදියට දල අදහසක් හරි තියෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. මොකද මේ ප්‍රශ්නය මං අහන්නේ එතුමාව අපහසුතාවයටපත් කරන්න නෙමෙයි, අපේ රටට වැදගත් කාර්යයක් කරන, වැදගත් වටිනාකමක් එකතු කරන අමාත්‍යංශයක
වැඩපිළිවෙලක්
අගය කරන්න
නිසා.
ඒ නිසා කමන්නේ ඔබතුමාගේ පිළිතුර අපි දන්නා තරමින් යාපාන රජයේ 200කට අධික ප්‍රමාණයක් ධාවනයට නිකුත් කළා තියෙනවා. මේ වෙනකොට ඒක ටිකක් මන්දගාමීව යනවා කියන එක පෙන්වන්න තමයි උත්සාහ කරේ. උතුමාට දත්ත නැත්තම් මම හිතන්නේ ඒ ගැන වෙන කතා කරන්න තීරුමක් නැහැ. දෙවෙනි අතුරු ප්‍රශ්නය අපේ චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා.
කරු කතානායකතුමනි, දැන් මේ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි එක. මේකේ මේ නිලධාරීන් මේ කරු ඇමතුමාට විස්තර ටික දුන්නා නම් මේ කාරණේ තියෙන්න ඕනේ. එයා මේ ඇමතිවරයා මේ අමාත්‍යංශයේ වෙන් කරලා තියෙන මහා විශාල දැවැන්ත මුදලක් වෙන් කරගනිමින් මේ හදන්නේ කොච්චරද, හැදුවේ හදන්න යන්නේ කොච්චරද කියලා දන්නේ නැත්නම් වැඩක් නැහැ නේ කරු ඇමතුමනි. අපි දන්නවා දැන් මේව හදලා යවන්නේ වැලිපටවන්න. එයා කරු ඇමතුමනි වැලිපටවන්න කීයක් දැන් කෝච්චි පෙට්ටි හදලා යවලා තියෙනවා. ඒකවත් දන්නවද?
ප්‍රශ්නයක්
කියන්නේ වැලිපටවනවා කියන්නේ අලුත් ව්‍යාපෘතියක් බඩු ප්‍රමාණයේ කාංශයක් හැටියට අපි සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා දුම්රිය දෙපාර්තමේන්තුවේ. වැලිපටවන්න අරින්න අලුත් දුම්රිය පෙට්ටියක් ගත්තේ නැහැ. ඒක දුම්රිය දෙපාර්තමේන්තුවේ පාවිච්චි කරපු බඩු ප්‍රවාහන කරන මැදිරි තියෙනවා, ඒව තමයි පාවිච්චි කරන්නේ.
මරික්කාර මන්ත්‍රීතුමා ප්‍රශ්නය අහන්න.
මම අහන ප්‍රශ්නේ කතා නැහැ තුමනි.
මහා මාර්ග ඇමතුමා උත්තර දෙන්න.
අර කතා නැහැ තුමනි. මරික්කාර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ සති දෙක කාලයක් ඉන්නස.
සිවඥානම් ශ්‍රීතරන් ඔනරබල් ඇබ්සෙන්ට්. ඔබ චමින්ද විජේසිරි මහත්මයා
මම ආන කරු කතා නැහැ තුමනි.
ඉදිරි බල ඇමතුමාගේ
ගරු කතානායකතුමනි, චමින් සිරි විජේසිරි ගරු මන්ත්‍රීතුමාගේ පළවෙනි ප්‍රශ්නය පෑ නවයක් පුරා ශ්‍රී ලංකා විදුලි විසඳු දිනය අගෝස්තු මාස 17/2020 දෙක එක විදුලි විසඳවීම හේතුවෙන් අලාභය ගරු කතානායකතුමනි මෙම සමස්ත ආර්ථිකයටම වෙච්ච අලාභය ගණනය කිරීමේ ගරු මන්ත්‍රීතුමනි ක්‍රමවේදයක් නැහැ. දැන් විදුලි බල මණ්ඩලය පැත්තෙන් ඒ කියන්නේ අපිට දිගු කාලින ජන සලසුම අර කටයුතු සඳහා භාවිතාවන දර්ශකයක් සැපයීමට නොහැකි වූ විදුලි නිසා වන පිළිවෑ මණ්ඩලය පැත්තෙන් මේ cost of energy not served ඒ අන්නේ දල මිනුම් දණ්ඩෙන් ආශ්‍රිත කරනු ලැබූ ඇස්තමේන්තුවක් ඇසුරෙන් එම අලාභය මැනීමේදී එක් විදුලි ඒකකයක් සැපීමට නොහැකි වීමෙන් රටේ ආර්ථික සුදුසුකම් පාඩු රුපියල් 136ක් කියලා කියන පූර්ව නිගමනය තුල ඉඳගෙන ඒ අනුව අදාළ දිනේ සිදු වූ බිඳවැටීම් නිසා සැපීමට නොහැකි වූ විදුලි ඒකක ප්‍රමාණය දල වශයෙන් ඒකක මිලියන 10.8ක්. ඒ අනුව ඉහතක දර්ශකයට අනුව මෙම විදුලි විසඳවීම හේතුවෙන් රටේ ආර්ථික සිදු වූ පාඩු රුපියල් මිලියන 1471ක් ලෙස ගණනය කර හැකි. ගරු කතානායකතුමනි, එතුමාගේ ප්‍රශ්නය පමණයි. මම ගරු කතානායකතුමාගෙන් එක විනාඩික වෙලාවක් ඉල්ලන ගරු කතානායකතුමනි, දැන් මේ මෙවැනි විදුලි බිඳවැටීම් ගරු මන්ත්‍රීතුමනි 2020 අගෝස්තු මාසයේ වගේම 2015 9 මාසේ 16 දෙවැනි සහ 3 මාසවල සිද්ධ වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් කමිටු කීපයක් පත් වෙලා තියෙනවා, වාර්තාවල ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි මේව කවදාක්වත් මේ වාර්තාවලට උනේ මොකද්ද කියලා කියන එක ගරු මන්ත්‍රීතුමනි ඉතිහාසෙ එළියට අවිල නැහැ. ඒ නිසා ගරු කතානායකතුමනි පූර්වාදර්ශයක් විදියට මම මේ අගෝස්තු මාසේ 17 වෙනිදා 2020 ඔබතුමා ප්‍රශ්න කරන ඒ සම්බන්ධයෙන් කමිටුවේ විද්වතුන් ඉතාම ඉහළ පෙළේ බුද්ධිමතුන්ගෙන් සමන්විත කමිටුවේ වාර්තාවත් ඒ වගේම 2016 පෙබරවාරි මාසේ මාර්තු මාසේ බිඳවැටීම් සම්බන්ධයෙන් ඉදිරිපත් ඒ නම් කරන ලැබූ කමිටු විසින් ඉදිරිපත් කරපු වාර්තාවක් ඒ වගේම 2015 9 මාසේ සිදුවෙච්ච ඒ දැවැන්ත බිඳවැටීම සම්බන්ධයෙන් වූ වාර්තාවත් පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමනි සභාගත කරනවා පරිශීලනය සඳහා සහ මිට අදාළ අනාගත තීන්දුව තීරණ සම්බන්ධයෙන් අපේ මේ ගෞරවනීය සභාව දැනුවත් කිරීම සඳහා මේ මොහොත මේක සභාගත කරනවා.
පළවෙනි ප්‍රශ්නේ
ගරු කතානායකතුමනි ආණ්ඩුවේ ඉන්න දෙකත් ඇමතිවරයෙක් නිසා අපි ස්ථාවර නියෝගින් පිට ගිහිලා අවස්ථාව ලබා දෙන්න කටයුතු කරමු ඇමතිතුමා අපි දන්නවා ඇත්තටම ඔබතුමාගේ කරන කාර්යභාරය පිළිබඳ මම දකින්න විදිහට මට තේරෙන විදිහ කරු ඇමතිතුමනි මේ තුල තිබෙන මහා විශාල මාෆියාව පිළිබඳව විශාල තොරතුරු ඔබතුමාට ඇති හැබැයි කරු ඇමතිතුමනි මේ බිඳ වැටීම සිද්ධ වෙන්නේ එකක් විදුලි බලාගාර තුල තිබෙන යම් අලුත් වැඩියා සහ ඒ තිබෙන තාක්ෂණ දෝෂ ඒ වගේම අපි දන්නවා විදුලි කප්පාදුව සහ විදුලි නැතිවීම සිද්ධ වෙනවා කරු ඇමතිතුමනි අපේ රටේ තාම බලශක්තිය විදුලි බල ප්‍රමාණයට අවශ්‍ය බලශක්ති ප්‍රමාණය නිෂ්පාදනය කිරීමට නොහැකියාව තුළ තමයි අර පැය දෙකේ පැය භාගයේ විනාඩි 45 විසන්ධි කිරීම සිද්ධ වෙන්නේ. එතනදී මම මතු කරන ප්‍රශ්නේ තමයි කරු ඇමතිතුමනි අපේ විසින් නිර්මාණය කරන හදන කොයාණ්ඩෝ හදන ව්‍යාපෘති වල තියෙන අසාර්ථකභාවය. දැන් ඔබතුමාලා ගිය සතියේ පිට සතියේ මට මතකයි උලම් බලාගාරයක් විවෘත කරා. ඔබතුමාලගේ ආණ්ඩුව විවෘත කිරීමක් කරා. හැබැයි මාධ්‍ය තුල සටහන් වෙන්නේ ඒ උලම් බලාගාර තුල කිසිම විදුලි ඒකකයක් මේ ජාතික විදුලි බල වැද්දේ එකතු කරන්න බැහැ කියන කාරණා. එනේ අකර්මණ්‍යතාවය තුල ඵලදායි නොවන ඒ කර්මාන්ත මේ රටේ මහ ජනතාවගේ මුදල් යොදවලා ක්‍රියාත්මක වීම තුල මහ විශාල ගැටලුවකට මුහුණ දෙමින් තිබෙනවා. එහෙමනි ගැටලුව ඔබතුමාලා හඳුනගෙන තියෙනවා. ඒ සඳහා තිබෙන පිළියම් මොනවාද කියලා මම අහන්න කැමති කරමි.
රුක තනායතුමනි
ප්‍රශ්න දෙකයි.
නාරම් සුලං විදුලි උද්‍යානය විවෘත කරන අවස්ථාවේදීම ගරු මන්ත්‍රීතුමනි අපි කිව්වා මේ ඊට අදාළ නඩු ගුඩාවල තියෙන අර සබ් ග්‍රිඩ් ස්ටේෂන් එක ජාලක උපපොළ ඒක විවෘත කරනකම් 30ක පමණ දා ඒ කියන්නේ මෙගාවට 103ක් ගරු කතානායතුමනි මන්නාරම සුලම් බල මේ විදුලි උද්‍යානය 103න් අපි එදා දවසේම ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරද්දීම කිව්වා මේන් 30ක පමණ ප්‍රමාණය මෙගොඩ් 30ක පමණ ප්‍රමාණයක් විතරයි ජාතික පදයට දෙන්න පුළුවන් වෙන්නේ අර උපපොළ මේ සබ් ග්‍රිඩ් ස්ටේෂන් එක විවෘත කරන එක. දැන් ඒ විවෘත කිරීමට සූදානම් වෙලා තියෙන්නේ 31 වෙනිදා අපිට දිනේ දීලා තියෙනවා. 31 වෙනිදා යම් කිසි දෙකින් බැරි වුණත් ගරු මන්ත්‍රීතුමනි ඊට 7ක පමණ කාලයක් ඇතුළතදී ජාතික පද්ධතියට මේ මුළු මෙගොඩ් ප්‍රමාණයම එකතු කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම ඇත්තටම ගරු කතානායකතුමනි මම එකඟ වෙනවා පිළිගන්නවා අතිගරු ජයජාවතන ජනාධිපතිතුමාගේ යුගයේදීත් අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේදීත් අපේ පද්ධතියට විශාල වශයෙන් බලාගාර එකතු වෙලා තියෙනවා. මේක පෝෂණය වෙලා තියෙන මේ යුග දෙකේදීම. ඉතින් අද අපි යම් මට්ටමක සැනසෙල්ලක් දරන්නේ ඒක හින්දා. දැන් ගරු මන්ත්‍රීතුමනි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේදී දැනට අපේ ළඟ තියෙන මුළු ධාරිතාවෙන් 41ක් එකතු වෙලා තියෙනවා ජාතික පද්ධතියට. එදා ඒ යුග දෙකේ වෙච්ච දේ අකණ්ඩව ඉදිරියට යනවා නම් මේ වගේ ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න වෙන්නේ නෑ ගරු මන්ත්‍රීතුමනි.
හරි බොහොම ස්තුතියි. ප්‍රශ්න දෙකක් තිබුණායි ඔබේ ප්‍රශ්න. හරි අහන්න ඉක්මනට අහන්න.
හරි කතා මේ මගේ දෙවෙනි අතුරු ප්‍රශ්න ඒ සමන්තුමා.
ගරු දර සලහපිරුම අමාත්‍යතුමාගෙන් අහනවා මේ කියන ප්‍රශ්නේ සම්බන්ධව ඔබතුමාගේ කිසි සම්බන්ධයක් නැහැ. ඔබතුමා වර්තමාන අමාත්‍යවරය විදිහට මම පැහැදිලි කර ගැනීමක් කරගන්න කැමතියි. ගරු ඇමතුමනි මා නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය කදුරුගස්සාර ප්‍රදේශයේ වෙන ඒස් පව අපි විමල් විරංස ඇමතුමාගේ කර්මාන්ත අමාත්‍යාංශයට අයත් ඉඩම් භූමියක තියෙනවා ඒස් පව විදුලි පෞද්ගලික විදුලි උත්පාදන සමාගම. මේක ආරම්භ කරනකොට ඔබතුමා දන්නද ඉතිහාසයේ මහා විශාල විරෝධයක් ආවා පාරවල් ලැහුවා අන්තිමේදී වෙඩි තියුවා. මේක ආරම්භ කරන්න මහා විශාල මුදලක් ඒ සමාගම වියදම් කළා ආරම්භ කරා. එතකොට මූලික ආරම්භ කරන වෙලාවේදී රුපියල් ලක්ෂ 25 ගානේ එවකට ප්‍රාදේශ සභාවේ සභාපතිවරයාට ලබා දෙනවා මහජන විරෝධය සමනය කරලා දෙන්න කියලා. එතකොට මහා විශාල මුදලක් වෙන් කරලා මේක ආරම්භ කළා. අද වෙනකොට ගරු ඇමතුනේ අවට ප්‍රදේශවල ලොකු ভাইබ්‍රේෂන් එකක් තියෙනවා මේ මැෂින්ස් වැඩ කරනකොට. ඒ ගෙවල් පුපුරලා තියෙනවා. එතකොට ඒ හඬ එළියට යන්න දෙන්නේ නැහැ සහ දේශපාලනඥයෙක් අරගෙන යන්නේ නැහැ. ඊළඟ එක මේකේ ගිවිසුම ඉවර වුණා යම් කිසි කාලෙකට දින වකවානු මතක නැහැ 2012 හෝ 13. ඊට පස්සේ ඒක අලුත් කරන්නේ මාස ගානක සංක්‍රාන්ති සමයක් තියෙනවා. ඒකේ මොකවත් ඒ සමාගමට නැහැ. මම අහනවා මේ හරහා මෙච්චර පඬිතියා වෙන්න නැතුව ඉන්නකම මේ ඇමතුමා උත්තර දෙනෝනේ. මෙච්චර විශාල මුදලක් වෙන් කරලා අමාත්‍යවරු ඉතිහාසයේ පුරාට අමාත්‍යවරු මන්ත්‍රීවරු රාජ්‍යසභා සභාපතිවරු සනසලා සාක්කුවට සල්ලි දාලා කරගෙන මේ ව්‍යාපෘති තුනේ රටට මහ විශාල මුදල් හානියක් වෙනවා. ගරු අමාත්‍යතුමා විදියට අවශ්‍ය නම් උතුමාට මම විස්තර දෙන්නම් කවුද සල්ලි අරගත්තේ කියලා. ඒ ව්‍යාපෘතිය වෙනුවට අඩුම ගානේ ඔබතුමාගේ දැනුම සහ ඔබතුමාගේ උනන්දු එක්ක වෙනත් රජයේ මැදිහත් වෙලා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යෝජනාවක් ගේන්න බැරිද? මේ ප්‍රදේශයට තියෙන හානිය පිළිබඳව තමාත්‍යංශයේ කුමද්ද ගන්න පියවර කියලා දැනගන්න කැමතියි.
ගරු කතානායකතුමනි, මේ ඒඩ්කන් ස්පෙන් සමාගමට අදාළ මෙගාවොට් 100ක ධාරතාවයක් සහිත දැවි තෙල් වලින් ෆර්නස් ඔයිල් වලින් විදුලිය ජනනය වෙන බලාධාරයක් ගැන ගරු මන්ත්‍රීතුමා සඳහන් කරන්නේ. දැන් මේක අවුරුදු 20කට වඩා වැඩි කාලය ගරු මන්ත්‍රීතුමනි, අපි ඇත්තටම දැවි තෙල් සහ ඩීසල් වලින් මුළු මනින්ම ඉවත් වීම සඳහා දැන් අපේ සැලසුම යනවා. දැන් ඔබතුමා දන්නවා අපි පළවෙනි LNG බලාගාරය වැඩකටයුතු ආරම්භ කරා. සහ ගිය 19 වෙනිදා LNG සප්ලයි එක සඳහා අවශ්‍ය ජාත්‍යන්තර ටෙන්ඩරය නිකුත් කරා. LNG ලබා ගැනීමත් එක්ක ගරු කතානායකතුමනි, කොළඹවට සහ කොළඹවට තියෙන දැවි තෙල් සහ ඩීසල් බලාගාර මෙගාවොට් 700ක ධාරිතාවයක් සහිත බලාගාර අපි LNG වලට පරිවර්තන කරන්න පුළුවන් කියලා කියන විශ්වාසය අපි තුළ තියෙන්නේ. ඒ නිසා අපේ ඉලක්කය 2025 වෙනකොට මෙය 5%ක් දක්වා දැවි තෙල් සහ ඩීසල් වලින් ජනනය කරන දැනට 34%ක තියෙන එක 5%ක් දක්වා අඩු කර ගැනීම තමයි අපේ ඉලක්කය. 2030 වෙනකොට ගරු මන්ත්‍රීතුමනි, මම මේ සභාවට සහතිකයක් දෙනවා මෙය 1%ක තනකට
කෙටියෙන් උත්තර දෙන්න. හැමතුමා කෙටියෙන් උත්තර දෙන්න ඒකට.
බොහොම
ස්තුතියි. මොහොමඩ් මුසාමිල් මැතිතුමා,
මම අහනවා කතානායකතුමනි.
මුදල් මැතිතුමාගේ
ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නය සුවඳ විලවුන් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය පිළිබඳව ප්‍රශ්නය උත්තරය අයන්න. වර්ෂ 2015 සිට 2019 දක්වා එක් එක් වර්ෂ තුළ ශ්‍රී ලංකාවට ආනයනය කළ සුවඳ විලවුන් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය ප්‍රමාණය කොපමණද? 2015 දී කිලෝග්‍රෑම් මිලියන 2.4යි, 2016 දී කිලෝග්‍රෑම් මිලියන 3.5යි, 2017 දී කිලෝග්‍රෑම් මිලියන 3යි, 2018 දී කිලෝග්‍රෑම් මිලියන 2.6යි, 2019 දී කිලෝග්‍රෑම් මිලියන 2.2යි, මුළු ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 13.8යි. ප්‍රශ්නය අයන්න දෙක, ඒ සඳහා වැය වූ මුදල කොපමණද? 2015 දී රුපියල් බිලියන 2.6යි, 2016 දී බිලියන 3.5යි, 2017 දී බිලියන 3.3යි, 2018 දී බිලියන 3.8යි, 2019 දී බිලියන 4යි. මුළු ප්‍රමාණය මුළු වටිනාකම රුපියල් බිලියන 17.2යි. ප්‍රශ්නය අයන්නේ 3, ඇමුණුව එක හැටියට මම ඉදිරිපත් කරනවා. ප්‍රශ්නය අයන්න 4, මම ඇමුණුව දෙක හැටියට ඉදිරිපත් කරනවා. ප්‍රශ්නය එම කාල සීමාව තුළදී ශ්‍රී ලංකාවට සුවඳ විලවුන් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයන කිරීම සඳහා වැය වූ මුළු මුදල කොපමණද යන්නත් එතුමා මේ සභාවට දන්වනවාද? ඒක මම දැනටමත් දන්වලා තියෙනවා, බිලියන 17.2යි. නොයසේ නම් මේ මන්ද පැනනුණා කියන
කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, දැන් මේ කෝටි 1720ක වියදම් කළා මේ රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය කළා තිබෙනවා. එතකොට මේ 2015 දී ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතින් රූපලාවන්‍ය ද්‍රව්‍ය නියාමනයේ පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙනවා. එතකොට මේ කෝටි 1720ක, එහෙම නැත්නම් කිලෝග්‍රෑම් මිලියන 13.8ක මේ රූපලාවන්‍ය ද්‍රව්‍ය ගෙනල්ලා තියෙන්නේ අපේ රටේ කිසිම නියාමනයකින් තොරව. අපි මේක සංඛ්‍යා දත්ත අරන් බලද්දී ඊට කලින් කාලයට වැඩිය
මන්ත්‍රීතුමාලා තමුන්ගේ ආසනවල ගිහින් ඉඳගන්න මගේ තැනතන කතා කරන්නේ නැතුව ගරු මන්ත්‍රීතුමා,
100%ක වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා කතානායකතුමනි මේ ආනයනය. එතකොට දැන් මේක මේ පහුගිය හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමාගේ උවමනාව මත තමයි මේ බාල රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයන කිරීමේ සමාගම් කරලා තියෙන්නේ. ඒ නිසා අපි අහන්න කැමතියි මේ ඖෂධ නියාමන අධිකාරී පනතේ යම්කිසි වෙනසක් කරලා මේ නියාමනය නැවත ඇතුල් කරන්න රජයක් වශයෙන් තීරණය ගන්නවාද කියලා. මේක සෞඛ්‍ය අමාත්‍යාංශයටත් අදාළයි, ඔබතුමාටත් මම ඉදිරිපත් කරනවා.
ගරු මන්ත්‍රීතුමනි, ගරු කතානායකතුමනි, මම හිතන්නේ ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. මොකද මේ රූපලාවන්‍ය ද්‍රව්‍ය කියලා කියන්නේ ගරු මන්ත්‍රීතුමනි සාමාන්‍යයෙන් ඇඟට ගාව ගන්න දේවල්.
ඒ නිසා ඒ පිළිබඳව හරි නියාමනයක් තියෙන ඕනේ බව මම පිළිගන්නවා. ඒක දැන් නොවනවා නම් අපි ඒ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්කම සාකච්ඡා කරලා ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කරන්න මම ඉදිරිපත් කරයි කියලා මතක් කරලා දෙන්න.
දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ උපුල් ගලප්පති මන්ත්‍රීතුමා අහනවා.
ගරු කතානායකතුමනි, මම මේ 2015 රාජ්‍ය සේනාරත්න හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමා විසින් ඖෂධ නියාමන අධිකාරී පනත සංශෝධනය කිරීම නිසා දැඩිව ජනතාවට සෞඛ්‍යයට බලපෑමක් එල්ල කරලා තියෙනවා. මොකද හේතුව රූපලාවන්‍ය ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක සාමාන්‍ය රසදිය තියෙන පුළුවන් යුනිට් එකයි. නමුත් දැන් තියෙන වෙළඳපොලේ තියෙන රූපලාවන්‍ය සහ සුවඳවලුම් ද්‍රව්‍ය වල කිලෝග්‍රෑම් එකකට යුනිට් 11,000ක් තියෙනවා. ගරුකතා නැක්තුමනි, මේ හේතුව නිසා පිළිකා වගේම හමේ රෝග පිළිකා, වකුගඩ රෝග, ඒ වගේම කාන්තාවන්ගේ මදුසරුභාවය වැඩිවීමේ අවදානමක් තියෙනවා. මේක දැඩි සෞඛ්‍ය ප්‍රශ්නයක්. ඒ නිසා මම අපේ ඇමතුමාගෙන් ප්‍රශ්නයක් විදිහට අහන්නේ, මේ සම්බන්ධව ඉතා ඉක්මනින් කඩිනම් පියවර ගැනීමට ඔබතුමා කටයුතු කරන්නේද කියලා.
පෙරතිබිච්ච ප්‍රශ්නයට උත්තර දුන්නා වගේම මා පිළිගන්නවා එතනදී යම් ආකාරයේ මේ සංවේදී ද්‍රව්‍යයක් නිසා අපි ඒ ගැන සෑහෙන විතර අපි සැලකිලිමත් විය යුතුයි කියන එක මම පිළිගන්නවා. ඒ නිසා අපි ඒක කරන්න බලාපොරොත්තු වෙන බව මතක් කළ දෙන්න.
බුද්ධික ප්‍රතිනිමතුමා,
කෘෂිකර්මතුමා
උත්තර දෙන්න.
සමාවෙන්න. ගරු කතානායකතුමනි, ගරු බුද්ධික පත්‍රික මන්ත්‍රීතුමාගේ පළවෙනි ප්‍රශ්නය ඔව්. දෙවැනි ප්‍රශ්නය වන්දි මුදල් ගෙවා ඇත. ඊළඟ ප්‍රශ්නයේ දුෂ්කරතාවයට පත් වූ ගොවීන් සදා ගෙවීම් කර ඇත. පිළිතුරු අක්කර 529.41. ඊළඟ ප්‍රශ්නයට පිළිතුරු ගොවීන් 690 සහභාගී සදා ගෙවීම් කර ඇත. ඊළඟ පිළිතුර වන්දි මුදල් ගෙවා ඇත. කෘෂිකාර්මිකා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ 2018-19 මහාකරණයේ සදා වාර්තා විය තතුරින් සුසුකන් සපරාද සියලු ගොවින්ට වන්දි ගෙවා අවසන් කර ඇත. මම දැන ඔබතුමා මේ ප්‍රශ්නය ඉදිරිපත් කරනකොට ගෙවලා නැති වෙන්න පුළුවන්. දැන් මන්තුමා සියලු වන්දි මුදල් ගෙවලා
දෙනවා. මම ඔබතුමාගේ පිළිතුරේ කොටසක් සම්පූර්ණයි මම ඔබතුමාට කියනවා. පොඩ්ඩක් ආපෞසරයක් මාතර අදාළ නිලධාරීන් ලවා හොයලා බලන්න. අභියාචනා ඉදිරිපත් කරපු තව යම් කිසි පිරිසක් ඉතිනෝ ඉතුරු වෙලා, විශේෂයෙන්ම මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ, තියකොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පාලටුව සහ යවට යායවල් වල, ඒ වගේම අකුරැස්ස අතුරුලිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලත්, තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කීපයකත් 2018-19 මේ ගංවතුර අවස්ථාවේදී උණු උවදුරු පිළිබඳව එක ප්‍රත්තක්. අනිත් පැත්තෙන් මම ප්‍රශ්නය අහුවට පස්සේ කරු එමතුමා, දෙවැනි කාරණේ තමයි මේ අවස්ථාවේදී ගංවතුර වගේම වරක් ආව නියඟයක්. ඒ නියඟේ හින්දා තමුන්ගේ වගාබිම් වලට හානි වුණු අයගෙත් නියං සානාධාර ලැබීමේ ගැටලුවක් තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේදී මම ඒක මතු කළ නැති වුණත් මම ඔබතුමාගෙන් අහනවා, මේ ගැන විශේෂයෙන් අද අමාත්‍යංශයට ගියාපුවාම මේ සභාගර්භයෙන් එළියේදී මේ ගැන අදාළ නිලධාරීන්ට කතා කරලා හොයලා බලලා ඒ අභියාචනා වෙනුවෙනුත්, ඒ වගේම නියං සානාධාර වෙනුවෙනුත් අදාළ මැදිහත් වීම කරන්න පුළුවන්ද කියලා.
රුමන්තුමා, මට තියෙන තොරතුරු අනුව සියලු වන්දි ගෙවා අවසන්. ඔබතුමා කියනවා නම් අපේ පැත්තේ යම් වැරද්දක් තියෙනවා කියලා ඔබතුමා මට අද නාමලේඛනයේ දුන්නොත් සති දෙකක් තුල සියලු වන්දි ගෙවලා මම අවසන් කරනවා.
මගේ ප්‍රශ්න නෙවෙයි ඇමතුමා, නාමලේඛනය ගොවිජන සේවායකට ලැබිලා තියෙනවා.
ගරු මන්තුමා, මම ඔබතුමාට කියන්නේ අපට ලැබිලා තියෙන සියලු අභියාචනාවලට ගෙවලා අවසානයි. මම නැවත ඔබතුමාට කියනවා, අපේ අතේ එහෙම ගෙවපු නැති වැරදක් සිදු වෙලා තියෙනවා නම් ඒ නාමලේඛනය ඔබතුමා මට දැන් දෙන්න, මම සුමාන දෙකකින් ගෙවනවා.
ඔබතුමා එහෙම කියනවා නම් මම එහෙට පිටපතක් එක්ක ඔබතුමාට පිටපතක් ගෙනත් දෙන්නම්. මොකද නාමලේඛනයක් ෆැක්ස් කරලා ගෙන්න ගන්න බෑ. ඒක මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය. මේක ගංවතුර සම්බන්ධයෙන් නිසා චමල් රාජපක්ෂ ඔබතුමා දන්නවා මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර පිළිබඳ කාරණයක්. මම සභා එකඟතාවයේ මත ඔබතුමා ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් විදිහට ඔබතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඇත්ත අපිට මාතර දිස්ත්‍රික්කයට ප්‍රශ්නය ඔබතුමාත් දන්නවා, කෘෂිකර්ම අමාත්‍යවරයෙක්ට අතිරික්ත ජලය විද්‍යානුකූල පදනමකින් හම්බන්තොටට ගෙන යාම පිළිබඳ ගැටලුවක් නැහැ. ඔබතුමාගේ පෞද්ගල දසල මාධ්‍යයේ පළවෙනෝ සිංහරාජ ආශ්‍රිතව අක්කර 5ක වැව් දෙකක් හදලා ඒ වතුර හම්බන්තොටට ගෙනියනවායි කියලා. සිංහරාජය තුල වැව් දෙකක් හදනවද නැත්නම් එළියේ හදනවද මම ඔබතුමාගෙන් ජේෂ්ඨ අමාත්‍යවරයෙක් ඉදිරියට මේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය යන මේ කාරණය ඉතා බරපතල නරක තත්වයක්. මේකට ඔබතුමාගේ පිළිතුරක් බලාපොරොත්තු වෙනවා මේ සභාව තුළ.
හරි කතානායකතුමනි, ඔබතුමා අවසර දෙනවා නම් ප්‍රශ්නයක් මට ඉදිරිපත් කළා නෑ. නමුත් මේකට පිළිතුරු දිය යුතුයි. දැන් මේ නිල්වලා ගඟේ ගම්මතුර ගැලීමත් ගින්ගඟේ ගම්මතුර ගැලීමත් නිසා විශාල හානියක් සිදු වෙනවා. ඒ වගේම දැනට අවුරුදු 90කට විතර ඉස්සෙල්ලා ඉඳන් කළු ගඟේ වතුරත් ගින්ගඟේ වතුරත් නිල්වලා ගඟේ වතුරත් ඊශාන දිගට ගෙනියන සලස්පක් වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ තියෙනවා. නමුත් මේක කිසිම ආණ්ඩුවක් මේවා කරලා නැහැ. ඒ නිසා අද ජල පිපාසයෙන් පීඩාවට පත් වෙච්ච විශාල ජනකොටසක් ඉන්නවා. ඉතින් මේක කවදාහරි කෙරෙන්න ඕනේ. ඒ හින්දා ගින්ගඟ මේ ව්‍යාපෘතිය මම හිතන අවුරුදු ගානකට ඉස්සෙල්ලා මම තමයි සලසුම් කළා තියෙන්නේ. මේ සිංහරාජ පවදන්න සිංහරාජක තමත් ප්‍රශ්නයක්. නමුත් යෝජනාවල අවුරුදු ගානක තිස්සේ තිබිච්ච යෝජනාව. ඒ යෝජනාවල තියෙනවා මේ ගින්ගගේ පහළ කොටස. දැනට ජනතාව පදිංචි වෙලා ඉන්න කොටසක්. මම හිතන්නේ පවුල් 40%කට අඩු ගානක් පදිංචි වෙලා ඉන්න කොට්ටාසේ ඒ පදිංචි වෙච්ච ස්ථානය. අකර පහක් විතර සලස්මක් තියෙනවා පොඩි ජලස. නමුත් ඒක සලස්ම ඒක යුනෙස්කෝ එකේ අවශ්‍යරයත් ඉල්ලලා යාලට අධ්‍යයනය කළා මේකේ විශාල හානියක් සිදු වෙනවද කියලා බලන්න කියලා තියෙනවා. එහෙම නැති වුණොත් පානීය ජලය ගම් වතුර වළක්වා ගැනීමත් අර ජල පිපාසයෙන් එන ජනතාවට ජලය ලබා දෙන්න බැරි වෙනවා. ඉතින් මේ හැම දෙයක් අහම බලලා තමයි ක්‍රියාත්මක කරන්නේ නිකන්. එහෙමම ක්‍රියාත්මක වෙන්නේ මේක දැන් මාධ්‍ය එහෙම ප්‍රකාශ වුණේ හරියට සිංහරාජ කලේ මුදුනේ වැව් හදනවා කියලා වගේ. ඉතින් මේවා ගැන පොට්ටක් මාධ්‍ය වුණත් රටේ ජනතාව අවුස්සන් නැතුව කිව්වේ මොකද්ද, කෙරෙන්නේ මොකද්ද කියන එක සොයන්න වෙනවා. ඉතින් ඔබතුමා ඊට වඩා හොඳට මේවා ගැන දන්න නිසා ඔබතුමා මම හිතන්නේ මේකට ඔන්නම් මැදිහත් වෙලා බලන්න මොකද්ද මේ වෙන්නේ කියලා.
හරි, බොහොම ස්තුතියි. ශාන්ත බණ්ඩාර මෙතුමා මහමාර්ග මෙතුමා කියන්නේ.
ඔව්, අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, ශාන්ත බණ්ඩාර ගරු මහත්මයාගේ ප්‍රශ්න සති දෙක කාලයක් ඉල්ලා සිටිනවා.
චක් රහමාන් මන්ත්‍රීතුමා සෞඛ්‍ය මන්ත්‍රීතුමකින්
අහනවා කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, ආ ඔව් ආ දෙක ඔව් ආ තුන ඔව් ආ එක තාවකාලික විසඳුමක් ලෙස සේවාලාභීන්ට රැඳී සිටීම සඳහා ස්ථානයක් වේටින් ඒරියා ඉදිකිරීමට 20-21 වසරේ රුපියල් 340,000ක් මුදලක් යෙදවීමට පියවරගෙන ඇත. ඒ සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වේ. ආ දෙක ඉඩකඩ සහිතව නව මාතෘ සායන ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා 20-21 වර්ෂයේ පළාත් නිශ්චිත සංවර්ධන අරමුදල යටතේ රුපියල් මිලියන 5ක මුදලක් වෙන්කර ඇත. මේ සඳහා අනුරාධපුර දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ විසින් සුදුසු භූමියක් සොයමින් පවතින අතර මෙතෙක් ඒ සඳහා සුදුසු භූමියක් ගල්කිරියාගම ප්‍රදේශයෙන් සොයා ගැනීමට නොහැකි වී ඇත. ඒ සඳහා ඉඩමක් වෙන්කර ගැනීමෙන් පසු නව සෞඛ්‍ය වෛද්‍යනිලධාරී කාර්යාලය හා අංග සම්පූර්ණ සහායනය ඉදිකිරීමේ හැකියාව පවතී. ඊළඟට ඈ පැන නොනගි.
මගේ පළවෙනි ප්‍රශ්න අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලොකුම ආසන තමයි කලාවව. කලාව රෝහල ගරු එමෙතුමිනි දැනට තියෙන සී ග්‍රේඩ් එක. ඒක ඉපොලෝගොම පලාගල ගල්නාව ප්‍රදේශය තුනක් ආවරණ කරන පළාතයක්. කලාවව තාදුසේන රජතුමාගේ පරණම පුරාණම ගමක්. මේක අවුරුදු 100ට පරණ ඉස්පිරිතාලයක්. එවගම අවුකන රජමහා විහාරයක් තියෙනවා. ටුවරිසම් විශාල ප්‍රමාණයක් එන පළාතයක්. දැනට තියෙන සී ග්‍රේඩ් එක ඔබතුමීට අඩුපාඩු කියන ගියා නම් කතානායකතුමා මහවත් වාඩි වෙන්න කරයි. ඒක පළස් සභාවට අයිති රෝහලයක්. මම කලිනුත් කීපසරයක් මේ ගැන ගියේ කාලෙදී විසඳුමක් ලබා ගන්න උඟක් උත්සාහ කරුවා. මට ඒක අසාර්ථයක් වශයෙන් එක ඇති වුණා. ඔබතුමිගේ ඉල්ලීමක් කරනවා ගරු එමෙතුමිනි, දරට තියෙන C grade රෝහලේ B grade දක්වා උසස් කරලා සම්පූර්ණ කරලා දෙන්න කියලා ඔබතුමිගේ ඉල්ලීමක් කරනවා.
රෝහල් උසස් කිරීම තාක්ෂණික කාරණයක් මත බලන්නේ රෝගීන් සංඛ්‍යාව, ඒ රෝහලත් එක්ක අනුබද්ධ ඉතුරු රෝහල්, මේ රෝහලට ළඟ තිබෙන ප්‍රධාන රෝහල, ඒ වගේ කාරණා කීපයක් මත තමයි රෝහල් උසස් කිරීම කරන්නේ. ඉතින් ඒ අනුව මේක අපි කරන්න පුළුවන් අවශ්‍ය පසුබිමක් තියෙනවා නම් ඒ කටයුත්ත කරන්නට මම නිලධාරීන්ට උපදෙස් දෙන්නම්. හැබැයි ඒක අපිට ඕනේ විදිහට මේක C grade ඉඳලා B grade දානවා, මේක ජාතික රෝහලක් කරනවා, මේක මහා රෝහලක් කරනවා, මේක BS hospital එකක් කරනවා කියලා කරන්න බෑ. රටේ ස්ථාවර සෞඛ්‍ය පද්ධතියක් තියෙනවා. ඉතින් අපි මේ රෝහල එහෙම කරන්න පුළුවන් මට්ටමක තියෙනවා නම් මම ඒ සඳහා නිලධාරීන්ට උපදෙස් දෙන්න.
දැනට එමෙතුමිනි සියලුම අඩුපාඩු සහිත රෝහලක් මේ ඒ සාමාන්‍ය කියන්න කිව්වොත් මම කිව්වේ ඔබතුමිට කියන්න මට කාලය මදි. සියලුම අඩුපාඩු තියෙන නමට තමයි රෝහල වශයෙන් ඒ ඉස්පිරිතාලේ තියෙන්නේ. එව්වට අඩුපාඩු දැනට තියෙන දැන් B grade ඉස්සරහට ගණ්ඩ කලින් දැනට තියෙන අඩුපාඩුවත් ඔබතුමි ඉටු කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා.
කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය පහසුකම් මොනවද කියලා ආරයි. ඒක මට ලැබෙන්න සලස්සන ඒ කටයුතු ටික අපි
කරමු. ගරු මන්ත්‍රීතුමා කන්සල්ටේටිව් කමිටී එකට සහභාගී වුණා නම් මේ ප්‍රශ්න විසඳ ගන්නවා.
ලංකාව ඔබතුමි දන්න දෙයක් 2022 අපි ඉන්නේ. දැනට ලංකාවම තියෙන ප්‍රයිවට් රෝහල තමයි ලංකා හොස්පිටල් එකයි නවලෝකයේ උදාහරණයක් වශයෙන් කියනවා. ඒ වගේම අපේ Siri Jayawardenapurayi කිලිනොච්චියේ තියෙන රෝහලයි පිළිවෙලට මේ ප්‍රයිවට් හොස්පිටල් වාගේ තියෙනවා. හැබැයි කොළඹ රෝහලයි උදාහරණයක් කිව්වොත් අනුරාධපුරයි ඒ වාගේ ත්‍රිංගමලේ කොළඹ රෝහලේ තමයි කොළඹ තියෙන මහවිශාල ඉඩ ප්‍රමාණයක් අල්ලාගෙන තියෙනවා. නමුත් ඔබතුමි දන්න දෙයක් තමයි රෝගීන්ට ලෙඩක් ඇති වුණොත් එයාට නිදහසේ බෙහෙත් කරන්නවත් ඉන්න මානසික පහසුකමක් තියෙනවායි. වහින කාලට ඉස්පිරිතාලට ඇතුළට යන්න බෑ, තැමෙනවා. අවුව කාලට ඉන්න බෑ, ධාරිය වලින් මහ විශාල පීඩනයට පත් වෙනවා. ඔබගේ ඉල්ලීමක් කරනවා ගරු මෙතුමිනි, එයි අපිට කොළඹ තියෙන මහ රෝහලේ අක්කර 100කට වැඩි ප්‍රමාණයක් තියෙන ඉඩ ප්‍රමාණය කෙටි ඉඩම් වලින් ලංකා හොස්පිටල් එකයි ඒ වගේම නවලෝකයි අපේ රජයේ රෝහලයක් වශයෙන් Siri Jayawardenapura රෝහලයි කිලිනොච්චියේ තියෙන විදිහට එයි අපිට මේ රෝහල මේ බජට් වලින් වෙන් කරන මුදල් වල අපි අවුරුද්දට ලංකාවේ තියෙන හැම දිස්ත්‍රික්කයකටම වෙන් කරලා නැතුව එකම අවුරුද්දටවත් එක එක අවුරුද්දට ඒ වාගේ සැලසුමත් එක එයි යන්න බෑ කියලා ඔබගේ ප්‍රශ්නයක් වශයෙන් මම ඉල්ලීමක් කරනවා.
කොළඹ ජාතික රෝහල හැම අංශයකම විශිෂ්ට සෙන්ටර්ස් හදමින් යන්නේ. ඒ අනුව ඒ කොළඹ ජාතික රෝහලෙත් සියලු අංශ විශිෂ්ටත් විශිෂ්ටම අංශ විදියට පරිවර්තනය කරමින් තමයි මේ වෙනකොට යන්නේ.
හරි, බොහොම ස්තුතියි. රෝහණ බණ්ඩාර මැතිතුමා කෘෂිකර්ම මැතිතුමාගේ ඇසීමට
මම ගහනවා ගරු කතානායකතුමනි.
කෘෂිකර්ම මැතිතුමා
ගරු කතානායකතුමනි, අපේ රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමාගේ පළවෙනි ප්‍රශ්නය පිළිතුර වී ගබඩා 72(2) ඇමනුම 1 යටතේ ගරු මන්තුමා ලේඛනයේ තියෙනවා. මට 72 කියවන්න අවශ්‍ය නැහැනේ, ඔබතුමාට මම ඉදිරිපත් කරන්නම්. ඊළඟ එකට ඇමනුම 1 ඉදිරිපත් කර ඇත. මේ සියලුම ගබඩා වල ලේඛනයේ තියෙනවා මන්තුතුමා. ඊළඟ එකට 2017 මහකන්නේ, 2017 යලකන්නේ, 2017-18 මහකන්නේ යලකන්නේ, 2019 යලකන්නේට දාලා වීමලේ මණ්ඩලය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වීමලදී ගැනීමේ කටයුතු සිදු කර නොමැති අතර අනෙත් කණ්ඩායම් තුළ සිදු කර ඇති මිල ගැනීම ඇමුණුම 2 ඉදිරිපත් කර ඇත. අවසාන ප්‍රශ්නයට පිළිතුර අනුරාධපුර දිස්ත්‍රික්කයේ වීමලේ මණ්ඩලයේ සතුව පවතින සියලු ගබඩාවල අලුත් වැඩියා කටයුතු සිදු කරන අතර එම ගබඩා අලුත් වැඩියා කිරීමෙන් පසු අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුළ වී ගබඩා මධ්‍යස්ථාන ජලය තවදුරටත් ව්‍යාප්ත වීමට අත්‍යවශ්‍ය නොවන බව දන්වා දෙමි. අවසාන ප්‍රශ්නය මන්තුමා අදාළ නොවේ. මට ගබඩා ලේඛනය ඔබතුමාට ලබා දෙන්න පුළුවන්.
ඔබේ පළවෙනි අතුරු පස්සේ විදිහට අපි ගරු අමුතුමනි ඔබතුමයන් අහනවා ප්‍රශ්නයක්. මම මේක
එදා වෙළඳැමතුමාගෙනුත් මතු කරා ඔබතුමාට මේක අදාළ නැහැ කියලා කරාරින් දෙපා විශාල වශයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතුළු සමස්ත ගොවියම මුණපාන ගැටලුවක් අර බට්ටලොඩි කියන ඒවට අදාළ ට්‍රයර් ටික මේ වෙළඳපොලේ ගන්න නැහැ. එතකොට ඒකට අදාළව මම එදා මතු කරයින් පස්සේ දැන් අද වෙනකොට මේ පොලිස් ප්‍රතිතුමා නිවේදනයක් දාලා මේ දවස් 3ක කාලයක් තුළ වාහන වල කට්ට නැති වාහන පාරට දාන ඒවට දඩ ගහන වැඩපිළිවෙලක් කරගෙන යනවා. එතකොට අර ගහෙන් වැටිච්ච මිනිහට ගොනා යන්නා වගේ නෙමෙයි දැන් ගොන්නු දම්මල අන්නනවා වගේ දැනට පත් වෙලා තියෙන නිසා මේ ගොවියාට ටයර් ටික වෙළඳපොලේ මිලදී ගන්න නැහැ. එතකොට දැන් ගෙවිච්ච ටයර් ටික තියෙනවා කියලා පොලිසියෙන් දම්මල මේ දඩ ගැස්වීමේ ක්‍රමයකට යනවා. ඒ නිසා ඔබතුමා මේකට සාධාරණ වැඩපිළිවෙලක් කරන්න එකෝ ටයර් ටික සුලභ කරන්න වැඩපිළිවෙලක් කරන්න නැත්නම් මේ දවස් ටිකේ මේ ක්‍රියාත්මක වෙන්නේ දඩ ගැහිල්ලටවත් මැදිහත් වීමක් ඔබතුමාට කරන්න පුළුවන් නම් මම හිතන්නේ වැදගත් වෙනවා.
පළවෙනි ප්‍රශ්නේ
මම දැම්මම පොලිස්පතිතුමාට කතා කරලා ඔබතුමාගේ ප්‍රශ්නේ නිවැරදි කරන්නම්. අපි VLA මණ්ඩලයේ ඔබතුමාලා දන්නවා ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ පහුගිය අවුරුදු 5ෙම එකම V8ක්වත් මිලදී අරගෙන නැහැ VLA මණ්ඩලය. ඔබතුමාලගේම ඇමතිවරුන්ට VLA මණ්ඩලයේ ගබඩා කීපයක් බදු දීලා තියෙනවා ගමගේ ඇමතිතුමා ඇතුළු පිරිසකට. අපි ඒ සියල්ල පවරගෙන අලුත් වැඩියා කරලා දැන් කටයුතු කරගෙන යනවා. මම ඔබතුමා කියන එක පිළිගන්නවා. මේ තෙතවි සඳහා අපිට ඩ්‍රයර්ස් නැහැ. මේ අවුරුදු මම එතෙන් දෙන්න මම ඔබතුමාගේ උත්තරේ දෙන්න ඔබතුමාට. ඔබතුමාගේ මේ ඩ්‍රයර්ස් ප්‍රශ්නේ ඔබතුමාට තියෙන. හරි. නෑ මං කියන්නේ තෙතවි සඳහා අපි ඩ්‍රයර්සුත් දෙනවා. ටයර් ප්‍රශ්නේ සම්බන්ධයෙන් මම ඔබතුමාට මම දැන් කිව්වා දැන් ඔය තියෙන නවත්තලා තියෙනක සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් කරලා පොලිස් පොත්තුමාට කතා කරලා අද මම ඒක නිවැරදි කරන්න.
එතකොට ඇමතිතුමා ඔය වී සම්බන්ධ ඔබතුමා මතු කරගෙන ආපු හින්දා ඒක ගැන මට දිගට ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒක මගේ ප්‍රශ්නෙට අදාළ නැති හින්දා මම මේක පොඩ්ඩියට අර කියුබ් එකට කියන්න. කැපිදි ගොල්ලෑවේ ගබඩාව මිනුර කඩන් වැටිලා එක පැත්තකින් වහලේ සම්පූර්ණ ඕපන් කැත්තකින් තමයි වී ගෙනීමට මිලදී ගැනීමට කියලා ලැහැත්ති කරගෙන යනවා. ඒක සම්පූර්ණම මේ වීඑන්එත් නැහැ බෝඩ් එක විතරයි ගබඩාවේ භාගයක එළිය නැහැ. දැන් වැස්සක් ආවොත් අනිවාර්යයෙන්ම අරගෙන තියෙන වී ටිකත් බොහොම සුළු ප්‍රමාණයක් අරගෙන තිනවා. ඒ ටිකත් විනාශ වෙනවා. ඒ ගැන අවධානය යොමු කරන්න ගමන් දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ දැන් වී මිලදී ගැනීම සම්බන්ධව ඔබතුමාලා ප්‍රශ්න කරලා අපිට ගොවියට මේ වෙලාවේ හොඳ මිලක් ලැබෙන හින්දා මම ඒ ගැන ලොකු උනන්දුවක් දක්වන්නේ නැහැ. නමුත් හාල් ගොවියාර හාල් පාරිභෝගික ආරක්ෂා කරන ඔබතුමා වැඩපිළිවෙලක් යොදාගන්න මට තියෙන ගැටලුව වෙන්නේ දැන් මම එදා අපේ මේ ජල සම්පාදන ඇමතුමාගෙනුත් ඇහුවේ දැන් කනදරා ව්‍යාපාරයේ ඔබතුමා මේකට දන්නවත් දන්නේ නැහැ. සැප්තැම්බර් මාස වෙනකොට ඒ හරහා ජල ව්‍යාපෘතියක් ආරම්භ කරන්න ලැහැත්තිලා තියෙනවා ජලයේ පානීය ජලය ලබා දෙන්න. හැබැයි මේ මයිගාව තියෙනවා දැනටමත් ගිය කන්නේ වෙහ දැනටමත් ජල කන්නේ වගා කරන්නේ බෙත්ම ක්‍රමයට. එතකොට ගිය සැරේ ගොවියට බෙත්ම ක්‍රමයට දීලා කුඹුරේ ලියද්දක් දෙයක් වැඩිපුර වගා කරගත්තා කියලා දඩ අය කරපු මේ මයිගාව තියෙනවා දඩ පත්‍රිකා ටික. එතකොට එහෙම තත්වයක තියෙන ජලයේ මදි. එතකොට දැන් අද ඒ කනදරා ව්‍යාපෘතියට ජලය ගේන්න අවශ්‍ය කරන මූලික ව්‍යාපාර ටික ආරම්භ කරන්න නැතුව ජලය දීම විදහාක් ඉක්මන් කරන්න යනවා. එතකොට දැනටමත් ජල ප්‍රශ්නෙට උග්‍ර විදිහට මුහුණ දෙන මේ කනදරා ව්‍යාපාරයේ ගොවියෝ ටික හෙට ආරක්ෂා කරගන්න ඔබතුමා මේ ව්‍යාපෘති ඉක්මන් කරන්න මොන හරි වැඩපිළිවෙලකට ඔබතුමාගේ අවධානයත් යොමු කරන්න කියන ජල සම්පාදන ඇමතුමාත් එක්කම සහයෝගයෙන් මේ කටයුතු වෙන්නේ.
අන්තිමට මේක ඔබතුමා මට දැන් ඉදිරිපත් කරපු ප්‍රශ්නයක්. ඒ නිසා මට මේ වෙලාවේ පිළිතුර දෙන්න හැකියාවක් නැහැ. මම අනිවාර්යෙන් මේ සම්බන්ධයෙන් අනුරාධපුර නියෝජ්‍ය කොමසාරිස්තුමාගෙන් විමසලා ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර ගන්න.
හරි. ගායන්ත කරුණාදේවි ඇමතුමා රාජ්‍ය ඇමතුමාගේ
කතානායකතුමනි මම අහනවා.
ගරු කතානායකතුමනි උත්තරය ඔව්. සියලු විශ්‍රාමිකයින් විශ්‍රාමයට විෂමතාවයන් ඉදිරි අයවැය වලින් විසඳන තෙක් 2019 12/10 දින ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ අංක 35 ඇලීරක් 2019හි විධිවිධාන తాවකාලිකව අත්හිටුවා ඇති බව 20/21/20 දින ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 35 ඇලීරක් 2019 අංක 1 මගින් නිවේදනය කර ඇත. අතුරු ප්‍රශ්නය ආ අංකයක උත්තරේ නැත. අංක 2 ගෙවීම සිදු කිරීම සඳහා රජයේ විසින් අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සලසන දිනයකදී එවැගේම අංක 3 ඒ රජයේ විසින් ගනු ලබන තීරණය මත පදනම් වේ. අංක 4 1,869යි. ඈ ප්‍රශ්නයට උත්තරේ ඉහත පිළිතුර ඇති බැවින් පැන නොනඟි.
රු කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ අපි දන්නවා අවුරුද්දකට 30,000ක් විතර විශ්‍රාම යනවා. ඒ අනුව මේ ප්‍රශ්නෙට අදාළ වෙන්නේ 2016 ඉඳලා අයටත් මේක ඇතුළත් කරපු නිසා 120,000ක් 30,000ක් විතර පිරිසකට විශ්‍රාමයට අහිමි වෙච්ච එක නිසා. අපි 2015 වැටුප් දෙගුණ කරාම 2016 විශ්‍රාම ගිය අයටත් 2020 ජනවාරි පළවෙනිදා ඉඳලා මේක දෙන බවට
කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම විශ්‍රාම යනකොට දෙන විශ්‍රාමයට ප්‍රධාන පත්‍රයක සඳහන් කරලා තියෙනවා. එහෙනම් ඒ ජනතාව බලාපොරොත්තුවකින් ඉන්නවා මේක 2020 ජනවාරි පළවෙනිදා ලැබෙයි කියලා. විශ්‍රාම ගිය අය තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට, ආහ විවාහ කටයුතු වලට, ඒ වගේම ණය අරගෙන බෙහෙත් ගන්න බැරුව අද වෙනකොට හෘද රෝගීන් බවටත් ගණනාවක් පත් වෙන සමහරු මිය ගිහිල්ලත් තියෙනවා. ඉතින් මේක දැන් පිනට දෙන එකක් නෙමෙයි. මේ මිනිස්සු වුරුදු 20ක් 30ක් සේවය කළා උපයගත්ත දෙයක්. ඉතින් මේක දැන් ජනවාරි පළවෙනිදා 2020 දෙන්න තියෙන නියමිත එකක්. ප්‍රධාන පත්‍රයේ සඳහන් කරලා තියෙනවා ඔබ හිමිකරුවෙක් කියලා. මේකෙන් විශාල පිරිසක් අද අසරණ වෙලා ඉන්නවා. දැන් ඔබතුමා පැහැදිලි පිළිතුරක් දෙනවද මේක දෙන්නේ කවද ඉඳලාද හිගවැටුපත් එක්ක දෙනවද කියන එක මිනිස්සු බලාගෙන ඉන්නවා මේ ගැන.
ගරු අමාත්‍යතුමා පළවෙනි කාරණේ තමයි දැන් ඔබතුමාලා 2015 බලයට පත් වෙන වෙලාවේ රජයක් විදියට ගරු කතානායකතුමනි ඊට කලින් තිබ්බ සියලුම විශ්‍රාම වැටුපොළ විෂමතා සංශෝධනය කළා. ඒ විශ්‍රාමිකයින්ට අපි මූලිකත්වයේ දීලා කටයුතු කරා. එතනදී ඔබතුමාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබ්බා 10,000ක වැටුපක් වැඩි කරනවායි කියලා. ඒ වැටුප ඒ වෙලාවේ ඒක සිද්ධ වුණේ අදියර 4කට 2015 16 17 18 ඒ විදිය. ඒක නිසා මේ මතුවෙච්ච ගැටලුව තමයි මෙතන තියෙන්නේ. ඉතින් අපි පැහැදිලිව චක්‍රලේඛයක් නිකුත් කරලා කටයුතු කරලා තියෙන මේ විෂමතා විසඳලා දෙන්න නිසා රජයක් විදියට අපි ඒ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කරලා තීන්දුවක් ගන්න බලාපොරොත්තු
වෙනවා. එතුමනි දෙවෙනි අතුරු ප්‍රශ්නේ මෙතුමා කියනවා සාකච්ඡා කරලා තමයි මේක තීරණය කරන්නේ කියලා. දැන් ආණ්ඩුව බලයටපත් වෙලා සෑහෙන කලක් 2020 ජනවාරි පළවෙනිදා මේ ඇයට මේක දීමට නියමිතයි. ඉතින් මේක පැහැදිලි පිළිතුරක් නැහැ. අනිත් එක මුදලුත් වෙන් කරලා ඔක්කොම තිබුණේ. මේකේ මේ අවසාන වශයෙන් මම අහනවා මොකද සෞභාග්‍ය දැක්මේ 29 වෙනි පිටුවේ තියෙනවා රාජ්‍ය ආරක්ෂක අංශ ඇතුළුව සියලුම රාජ්‍ය සේවකයන්ගේ දැනට පවතින විශ්‍රාම වැටුප විෂමතාවය ඉවත් කිරීමට පියවර ගන්නවායි කියලා. ඒ වගේම නියමිත දිනට දායක මුදල් ගෙව ඇති වැන්දපු අනුද්දරු විශ්‍රාම වැටුප ලාභීන්ට ප්‍රමාදයකින් තොරව විශ්‍රාම වැටුප ලබා දෙනවායි කියලා. ඉතින් මේ නියමිත එකවත් දෙන්නේ නැතුව තව මොන කතාවද? මිනිස්සු බලන් ඉන්න ඔබතුමා පැහැදිලි පිළිතුරක් දෙන්න නැමතුමනි අහවල් දිනේ අපි දෙනවා කියලා. මොකද මේක දෙන්න තිවිච් එක කැබිනට් එකෙන් අත්හිටෙව්වේ. අපේ කැබිනට් එක අනුමත කරපු එක. සල්ලිත්වෙන් කරපු එක. අපි දෙගුණයකින් වැටුප් වැඩි කරලා මේ වරප්‍රසාදේ විශ්‍රාමිකයින්ට ලබා දුන්නා. ඔව්.
නෑ දැන් ඒ වෙලාවේ ඔබතුමාලා අතුරු සම්මත ගිනුම එන් ලබා දෙන්න තිබ්බා මේක. ඒ වෙලාවෙත් දුන්නේ නැහැ. ඒ ඔබතුමාලාගේ තත්ත්වය දන්නවා පැහැදිලිවම කරුවම අනුමත කරේ නැහැ. ඕ නැත්තා ඒ වෙලාවේ ප්‍රශ්න විසඳන්නනේ අපි මේ අතුරු සම්මත ගිනුම ගෙනාවේ. ඒ වගේම තමයි මේකේ පැහැදිලි ලෙස අපි උත්තරේදී විශ්‍රාමිකයෝ සහ රාජ්‍ය සේවකයා පිළිබඳව රාජපක්ෂ රජේ තරම් කවදාවත් කටයුතු කළා නැහැ. ඒ නිසා ඔබතුමාට දෙන්න තියෙන පිළිතුර තමයි අනිවාර්යෙන් මේ ආය වෙනුවෙන් අපි විසඳුම ලබලා දෙනවා.
හරි. බොහොම ස්තුතියි.
ඔව්.
ඔව් අයිකේ කොන ඔව් කතානායකතුමනි මෙතුමා අලුතෙන් මේ විෂය බාරගත්ත නිසා වෙන්නේ නැති විෂය පිළිබඳ අවබෝධයක් නැති බව පෙන්නුවේ. නමුත් අපේ රජය දෙගුණයකින් වැඩි කරා වැටු.
හරි
2016 ඉඳලා මේක
ප්‍රශ්නේ ඉවරයි.
නෑ ඉතින් කතානායක ප්‍රශ්නේ ඉවර නෑ. මිනිසුන්ට මේක දෙන්නේ කවදද?
ප්‍රශ්නේ ඉවරයි. ඉතින් කිව්වනේ එතුමා මේ ඉදිරියට කටයුතු කරන්න ඕයි කියලා.
ඔව් ගරු ඇමතුමා මන්ත්‍රීතුමා මන්ත්‍රීතුමා විෂය සම්බන්ධයෙන් ඔබතුමා අහලා තියෙන ප්‍රශ්න වලට මම හොඳට අධ්‍යයනය කළා ආවේ. එහෙම නැතුව වගකීමකින් තොරව පාර්ලිමේන්තුවට ඇවිල්ලා උත්තර දෙන්නේ නැහැ. විෂය පිළිබඳ මම හොඳට අධ්‍යයනය කළා. ඒක අංක 1. ඒ නිසා ඔබතුමා මේ මේ ජනතාව නොමග යවන්නේ එහෙම අපහසුතාවයට පත් කරන්න එපා. ඔබතුමා අහන අදාළ ප්‍රශ්නේ සම්බන්ධයෙන් මට ඕන උත්තරයක් දිය හැකි. ඒ නිසායි මම කියන්නේ මෙතනදී විශ්‍රාමික වැටුප කප්පාදු කරෙත් ඔබතුමාලා රජයේ බලයට පත් වෙලා. ඒක අංක 1. මම ඒ ඔබතුමා අමතර ප්‍රශ්නයක් අහපු ඉඳන් මම ඇහුවේ. ඔව්. අහෝසි කර අවිශ්‍රාම වැටුප. හරි. ඒ වගේම තමයි රජයක් විදියට විශ්‍රාමිකව සම්බන්ධයෙන් සහ රාජ්‍ය සේවකයා සම්බන්ධයෙන් අපේ ආණ්ඩුව තරම් කටයුතු කරපු වෙනත් රජයක් නැහැ. ඔබතුමාලා රාජ්‍ය සේවයේ කප්පාදු කරා. ඉතින් ඒ නිසා මේ අයගේ විශ්‍රාම වැටුප ටික කඩිනමින් ලබලා ඒ ගැටලුව විසඳන්න රජයේ විදියට අපි සියලු දෙනා සාමූහික තීන්දුවක් ගන්නවා.
හරි. ඔබ දැන් ප්‍රශ්න දෙක ඉවරයි.
ඉනාඩිය මයික් එක දෙන්න. කතානායකතුමනි, වැල් වටාරම් මුකුත් නැහැ. ජනවාරි පළවෙනිදා 2020 ලැබෙන්න තිබුණු එක විශ්‍රාමිකින්ට ලබා දෙනවද? දෙන්නේ කවදද? හිගවැටුපුත් එක්කද දෙන්නේ කියන එක කියන්න. වෙන මුකුත් එපා.
මම උත්තරේ දුන්නා. උත්තරේ පැහැදිලිව දීලා තියෙන්නේ.
හරි.
දෙවනි වටේ
ශිවඥානම් ශ්‍රීධර.
ඉතුරු සූදානම් පිළිතුරු සභාගත කරමු.
ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නේ මට නැවතත් මතු කරන්න කැමති නැති වුණත් කරන්න සිද්ධ වෙනවා. ජනවාරි මාසේ අපේ ප්‍රශ්න අයින් කරා.
ඒකට වෙනමම දවසක් දැම්මා ප්‍රශ්න වලට උත්තර දෙන්න.
පොඩක් ඉන්න ගරු කතානායකතුමනි, ප්‍රශ්න මම ඇහුවේ නෑනේ. මම ප්‍රශ්න ඇහුවේ නෑ. එතකොට ඔබතුමා කිව්වා අපිට කපපු ප්‍රශ්න ඊළඟ දවසේ අපිට අහන්න ඉඩ දෙනවා කියලා. ඒතර ඔබතුමා මහලේකම්තුමායි දැන් දෙතුන් පාරම පොරොන්දු වුණා. නමුත් මේ අලුතෙන් දාලා තියෙන ප්‍රශ්නවල මේ සතියේ අපේ ප්‍රශ්න ඉදිරිපත් කරලා නැහැ. එතකොට කතානායකතුමා, මේක ගැටලුව මේකයි. අපේ ප්‍රශ්න කාලීන ප්‍රශ්න. අපේ ජනවාරි මාසේ ඇහුවේ ජනවාරි මාසේට අදාළ ප්‍රශ්න.
ආචාර්ය හර්ෂශීල මැතිතුමා අහන කාරණේ ගැන පක්ෂනායකව රැස් වුණ අවස්ථාවේ ඔබතුමාට අපි යෝජනා කරලා වෙනම දිනයක් ආණ්ඩුව මේ පිළිබඳ ප්‍රශ්න 100කට කිට්ටුවෙන්න තියෙනවා. දවස් දෙකකදී ඉවර කරන්න එකඟතාවයකට ආවා අපේ යෝජනාව පරිදි. ඉතින් පක්ෂනායකයන් හැටියට ඔබතුමාට මේව කියලා දෙන පණිවිඩයක් නැති එකයි ප්‍රශ්නේ. ඔබතුමාලාගේ නායකයන් හා ඔබතුමාලා අතර මේ අදහස් යන්නේ
නැහැ.
In first week of April, first week, don't worry. We have agreed on it.
කතානායකතුමා, මේ කරන්න හදන්නේ කාලීන ප්‍රශ්න වලින් පැනලා යන එක. අපිට ප්‍රශ්නේ මාස 6ක් ගිහිල්ලා දවස් දෙකකින් අහලා ඇති වැඩක් නැහැ. ප්‍රශ්නේ අහන්න ඕනේ ප්‍රශ්න තියෙන වෙලාවේ. එතකොට ආණ්ඩුව තෝරාගත්ත ප්‍රශ්න පස්සට අරිනවා නම් එතනින් ඔබතුමාටත් එක හොඳ නැහැ. ඔබතුමා ස්වාධීනව ඉන්න ඕනේ. ඔබතුමා කාලීන ප්‍රශ්න අහන්න අපිට අවස්ථාව දෙන්න ඕනේ. ජනවාරි මාසේ අහන්න දුන්නේ. මම ප්‍රශ්න ඉදිරිපත් කරේ ඔක්තෝබර් මාසේ. ඔක්තෝබර් මාසේ ප්‍රශ්න ඉදිරිපත් කරේ.
දැන් ඉතින් ප්‍රමාදයේ
පොයින්ට් ඔෆ් ආඩර් සර්.
ඔව් රවුමන් මන්තුමා.
සර් පොයින්ට් ඔෆ් ආඩර්.
ඔව්
කතානායකතුමනි, හර්ෂසිල්ල අපේ මන්ත්‍රීතුමා නම ගෙවන්න හදන මේ කාරණේ ප්‍රශ්නේ පැනල යනවා කියලා නැත්තම් කල් ගන්නවා කියලා. ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි අපි කිව්ව දවස් දෙකක් ආණ්ඩුවෙන් යෝජනා කෙරුවා. දවස් දෙකක් මුළු දවසම ප්‍රශ්න 50 තමුන්නාට ප්‍රශ්නට උත්තර දෙන්න. ඒකට වඩා ගරු කරන්න. කල් ගියපුවාට ප්‍රශ්නේ පැනල යන ආණ්ඩුවක් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන තමුන්නාට සම්බන්ධකමක් නැහැ. තමුන්නාන්සේගේ විපක්ෂ සංවිධායකතුමත් එක්ක ඒ සම්බන්ධය ගොඩනගා ගන්න. ඒවා දක්ෂේ.
ඔව් රහමන් මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, දැන් මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා මාර්තු මාසයේ 9 අඟහරුවාදා මේ පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ ඔබතුමා අපිට ප්‍රකාශ කරපු දේ. එතකොට අපි මේ ප්‍රශ්නේ දිගින් දිගටම මතු කරාම ඔබතුමා මේ සභාවට අපිට කියනවා, ගරු මන්ත්‍රීතුමා, ඔබතුමන්ලාගේ මේ ප්‍රශ්නය මතු කළේ න්‍යාය පත්‍රයේ පින වුණාට පස්සේ, මීට පසුව අලුතෙන් න්‍යාය පත්‍රය හදනකොට මේ සේරම ඇතුළත් කරලා දෙන්නම් කියලා. එතකොට මේ අලුත් න්‍යාය පත්‍රය තමයි අද ආවේ. එතකොට ඒකෙත් මේක ඔබතුමා කිව්වාදී මේක ඇතුළත් කරලා නැහැ.
ඒ වෙනුවෙන් තමයි මේ තීන්දුව ගත්තේ.
නෑ, කතානායකතුමනි, ඒක හරි. නමුත් දැන් අපේ ප්‍රශ්නේ අහන්න තිබුණේ ජනවාරි මාසේ. එතකොට අපේ
ජනවාරි ගෙවිලා ඉවරයිනේ
මන්ත්‍රීතුමා. කතානායකතුමනි, න්‍යාය
පුස්තකාලේ විපක්ෂ සංවිධායකතුමා අපක්ෂ සංවිධායකතුමා තුල සාකච්ඡා කරේ.
ගරු කතානායකතුමනි, දැන් මම මත්
ගරු කතානායකතුමනි, අපේ මේ ආණ්ඩුපක්ෂ සංවිධායකතුමා මගේ නම කිව්වා. ඔය දවස් දෙකේ පණිවිඩය ප්‍රශ්න දවස් දෙකේ මං ඊයේ අපේ කණ්ඩායම රැස්වීමේ මං කිව්වා. පොඩකිද? හැබැයි ප්‍රශ්න පරක්කු වෙනවා. ඒක අපි පිළිගන්න ඕන. questions are being delayed. අපේ දිනේෂ් ගුණවතර මන්ත්‍රීතුමා පසුගිය අවස්ථාවේ යෝජනා කෙරුවා
අපි 89 පාර්ලිමේන්තුවේ ආපු කාලේ ගරු කතානායකතුමනි හැන්දෑවට හැමදාම හැන්දෑවට කාලීන ප්‍රශ්න 10ක් අහන්න දෙනවා. උදාහරණයක් වශයෙන් අපි 89 ආවම ඉන්දියන බුදහිටිය යාපනේ. එතකොට දකුණේ JVP කලබල හැමදාම ළමයි පැහැරගෙන යනවා. අපි පහුවදා මේ ප්‍රශ්නේ අහනවා පාර්ලිමේන්තුවේ. රංජන් විජේරත්න මහත්තයා උත්තර දුන්නේ. අපේ මහනුවර ළමයි පැහැරගෙන ගියාම අද හෙට 12 වෙනකොට ප්‍රශ්නේ අහනවා. ඉතින් මම දිනේෂ් ගුණවන්තර මහත්තයාට කියනවා අපි විවාදයේ අවසානයේදී හැමදාම ප්‍රශ්න 10ක් කාලීන ප්‍රශ්න. නැත්තම් මේ ප්‍රමාදේන අපි මේ හර්ෂ මහත්තයා කියන එක ඇත්ත මොකද තුමා අහපු ප්‍රශ්නේ කාලීන ප්‍රශ්නයක් මාසයක් දෙකක්
ඔක්තෝබර් මාසෙ
ප්‍රමාද වෙලා ඉතින් can we agree on that?
ඒක වෙනම අපි සභාවක් පවත්වනවානේ මේ සාකච්ඡාවක්
පවත්වන්න
ගන්න. ඔව් ලංස මන්ත්‍රීතුමා.
අරු කථානායකතුමනි ස්ථාරණ නියෝගවල පෑදිලිව කියලා තියෙනවා පෑක කාලය තුල මේක විසඳ ගන්න ඕනේ කියලා. ඒ නිසා පක්ෂ නායක රැස්වීමේදී තීන්දුව කරලා තමයි මේ තීන්දුව ඔක්කොම ඔබතුමා අරන් තියෙන්නේ. එහෙම පක්ෂ නායක රැස්වීමේදී තීන්දුව ඔක්කොම අරගෙන පෑයකදී ප්‍රශ්න ටික අඩු කරලා ඔක්කොම කතා කරලා මෙතනට ඇවිල්ලා නිකන් මාධ්‍ය ඉදිරියට යන්න මේ එක එක ප්‍රකාශ කරනවා. ඒ නිසා අපි පෑදිලිම අපේ සංවිධායකතුමා කිව්වා ජොන්සන් නැමැතුමා කිව්වා දින දෙකක් දීලා ප්‍රශ්න ඔක්කොම ඉවර කරන්නම් කියලා. හැබැයි එහෙම අපේ පැත්තෙන් කියද්දී අපි දැක්කනේ පෞගිය පාර්ලිමේන්තුව අපේ කරු ජයසූරිය මහත්තයා ඉදදී අපිට ප්‍රශ්නයක් අතුරු ප්‍රශ්නයක් තාන්න දෙන්නේ හරි කියලා නවත්තන පැයක් ඇතුළත. හැබැයි ඔබතුමා විශාල ප්‍රජාතන්ත්‍රවාදී විදියට අද වුණත් ප්‍රශ්න අතක් දීලා තියෙන විපක්ෂයට ආන්න. ඉතින් ඒ නිසා මේ ඔබතුමාලා බොරුවට මේ චෝදනා කිරීම වැරදි. අපි ආණ්ඩුවක් විදියට තමුන්නාන්සලාට ප්‍රශ්න ආන්න ඉඩ දීලා තියෙන එක දෙක පැයකට වඩා කථානායකතුමා නිදාස දීලා තියෙනවා. තුන්වෙනි කාරණාව තමයි සියලු ප්‍රශ්න ඉවර කරන්න අපි ආණ්ඩුවක්සේ තීන්දුවක් කරන් දීලා.
මේ දවස්වල ප්‍රජාතන්ත්‍රවාදී සමන්තුමා එතනින් මේක ඉවර කරමු.